අද විෂය කරුණු සාකච්ඡා කරන්නේ අනුරාධපුර පුසියංකුලම විද්‍යාලයේ ආචාර්ය කිත්සිරි කුමාර මහතා.
ආයුබෝවන් දුවේ පුතේ. අද මම ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයට අදාළව පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවලදී ලබා දීලා තියෙන ව්‍යාපාර පසුබිම, ව්‍යාපාර පරිසරය, ඒ වගේම ව්‍යාපාර සංවිධාන වල පාඩම් වලට අදාළව මොන වගේ ප්‍රශ්නද ඇවිල්ලා තියෙන්නේ, ඒවට පිළිතුරු සාකච්ඡා කරන්න තමයි අද සූදානමින් ඉන්නේ. අපි මුලින්ම බලමු 2016 වර්ෂයේදී මොන වගේ ප්‍රශ්නද ඒ පාඩම් වලට අදාළව ඇවිල්ලා තියෙන්නේ කියලා. විශේෂයෙන්ම දෙවන ප්‍රශ්න පත්‍රයේ දෙවැනි ප්‍රශ්නයට තමයි මේ පාඩම් තුනට අදාළව ප්‍රශ්න ඇහෙන්නේ. මේකේ විශේෂයෙන්ම ව්‍යාපාර අධ්‍යයනයට අදාළව ප්‍රශ්න තුනක් ඇහෙනවා. ඒ ප්‍රශ්න තුනෙන් තමන්ට ප්‍රශ්න දෙකකට විතරයි ව්‍යාපාර අධ්‍යයනයට අදාළව පිළිතුරු සපයන්නේ ඉන්නේ. එක ප්‍රශ්නයකට ලකුණු 8ක් හම්බෙනවා. ඒ වගේම එක ප්‍රශ්නයක් තුළ කොටස් 4ක් දකින්න තියෙනවා. එහෙනම් දුවේපතේ අපි බලමු මේ 2016 දෙවන ප්‍රශ්නේ රෝමිලක්තන් 1 යටතේ මුලින්ම අහලා තියෙනවා මිනිස් උවමනාවක් යනු කුමක්ද කියලා. දුවල පුතාලා දන්නවා මුල්ම කොටස යටතේ මිනිස් අවශ්‍යතා උවමනා පිළිබඳව ඉගෙනගෙන තියෙනවා. එහෙනම් මෙතනදී පිළිතුර හැටියට අපිට ලියන්න පුළුවන්, තමන්ට ලියන්න පුළුවන් මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර තමයි අපි උවමනා කියලා කියන්නේ. එතනදී උදාහරණයක් හැටියට ගත්තාම ආහාර අවශ්‍යතාවය සපුරා ගන්නා විවිධ ක්‍රම නැත්නම් විවිධ ආකාර හැටියට අපිට කියන්න පුළුවන් බත් පාන්. ඊට අමතරව අපිට පුළුවන් පාන වර්ගයක් හැටියට තේ වගේ ගන්න. එතකොට ඊළඟ ඒ රෝමිලක්කන් එක යටතේම අහලා තියෙනවා මිනිස් උවමනාවක දැකිය හැකි ලක්ෂණ දෙකක් ලියන්න කියලා. එතකොට දුල පුතාලා ඉගෙනන තියෙනවා මිනිස් අවශ්‍යතා හා උවමනා අතර තියෙන වෙනස්කම්. ඒ තුලම කියවෙන දෙයක් තමයි ඒ දෙක අතර තියෙන ලක්ෂණත් සාකච්ඡා කරලා තියෙනවා. එහෙනම් මේකට අදාළව පිළිතුර හැටියට ජීවත් වීමට අත්‍යවශ්‍ය නොවීම, ඒ වගේම විවිධ වීම, ව්‍යාපාරිකයන් විසින් නිර්මාණය කළ හැකිවීම, ඒ වගේම සංකීර්ණ වීම, ඒ වගේම අසීමිත වීම, ඒ වගේ ලක්ෂණ අපේ සඳහන් කරන්න පුළුවන්. ඊළඟ දෙවැනි කොටසෙන් අහලා තියෙනවා රෝමිලකාංක 2 යටතේ පහත් සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න කියලා. එතනදී කොටස් 4ක් අහලා තියෙනවා. එකක් තමයි අවසාන පරිභෝජනය සඳහා භාණ්ඩ හා සේවා මිලදී ගන්නා පුජ්‍යලයා පාරිභෝගිකයාවේ. එතකොට දුවල පුතාලා දන්නවා අවසාන පරිභෝජනය සඳහා භාණ්ඩ හා සේවා මිලදී ගන්න පුජ්‍යලයා තමයි පාරිභෝගිකයා කියලා. එහෙනම් ඒක සත්‍යයි. ඒ කියන්නේ හරි. ඊළඟ එක තමයි අරමුණ අනුව ව්‍යාපාර ප්‍රධාන වශයෙන් පොදු අංශයේ ව්‍යාපාර හා පෞද්ගලික අංශයේ ව්‍යාපාර ලෙස වර්ග කෙරේ. අරමුණ අනුව ගත්තොත් ව්‍යාපාර සංවිධාන අපි වර්ග කරන්නේ. ලාභ අරමුණු කරගත්තා, ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර හැටියට. එතකොට එහෙනම් මේක අසත්‍යයි. කියන්නේ වැරදි. ඊළඟට අහනවා ව්‍යාපාරයක අයිතිකරුවන් අභ්‍යන්තර පරිසර සාධකයක් වන අතර ගනුදෙනුකරුවන් බාහිර පරිසර සාධකයක් වේ. එතන ව්‍යාපාරයක අයිතිකරුවන් ඒ වගේම කළමනාකරුවන් සේවකයන් කියන අය අභ්‍යන්තර පරිසරයට අයිති වෙනවා. ඒ වගේම ගනුදෙනුකරුවන් සැපයුම්කරුවන් තරඟකරුවන් දේශපාලන පරිසරය නෛතික පරිසරය තාක්ෂණික පරිසරය ඒ වගේම ආර්ථික පරිසරය ගෝලීය පරිසරය කියන ඒ සාධක අයිති වෙන්නේ බාහිර පරිසර සාධක හැටියට. එහෙනම් මේ ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක් වෙනවා. ඊළඟ එක තමයි මිනිස් අවශ්‍යතා විවිධ වන අතර උවමනා සීමිත වේ. දැන් අපි ලක්ෂණ පිළිබඳව කතා කරනකොට මුලින් අහපු එකක් තමයි උවමනාවක දැකිය හැකි ලක්ෂණ ඇහුවානේ. එහෙනම් මෙතනදී මිනිස් අවශ්‍යතා විවිධ වන අතර උවමනා සීමිත වේ. මේ අපි දන්නවා අවශ්‍යතා පිළිබඳව ගත්තොත් ලක්ෂණ හැටියට ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය වෙනවා පොදුයි. ඒ වගේම ව්‍යාපාරිකයන් විසින් නිර්මාණය කරන්න බෑ, සරලයි, ඒ වගේම සීමිතයි. ඒතර මේක අනුව ගත්තොත් එහෙම මෙතන කියන්නේ මිනිස් අවශ්‍යතා විවිධ වෙනවා කියලා. උවමනා සීමිත වෙනවා කියලා. මේක මිනිස් අවශ්‍යතා සීමිත වෙන්නේ උවමනා තමයි විවිධ වෙන්නේ. ඒ නිසා මේ ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශය. ඊළඟ තුන්වෙනි කොටසේ අහනවා රෝමලකාංක 3 යටතේ සිද්ධියක් දීලා තියෙන්නේ. සුරංග මුහුදු වෙරෙන් අහුලා ගන්නා සිප්පු කටු වලින් සහායකයෙකුගේද සහාය ඇතිව මැලියම් හා සායම් වර්ග භාවිත කර විසිතුරු සිප්පිකටු නිර්මාණ සාදා විදේශීය සංචාරකයන්ට අලෙවි කරයි. එහෙනම් මේ සුරංග මුහුදුවරෙන් අහුල ගන්න සිප්පිකටු වලින් උදව්කරුවෙකුගේ සහාය අරගෙන ඒ වගේ මැලියම් සායම් වර්ග භාවිත කරලා විසිතුරු සිප්පිකටු නිර්මාණය කරලා විදේශිකය සංචාරකයන්ට අලෙවි කරනවලු. ප්‍රශ්නය අහනවා මෙහෙම, මෙම සිද්ධියේ සඳහන් ව්‍යාපාරයේ නිෂ්පාදන සාධක දෙකක් ලියන්න කියලා. එහෙනම් දුර පුතාලා දන්නවා මේ වෙනකොට නිෂ්පාදන සාධක ප්‍රධාන හැටියට හතරක් ඉගෙනගෙන තියෙනවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියලානේ. දැන් එතකොට භූමිය කියලා කිව්වහම ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන සියලුම සම්පත් අපි භූමිය හැටියට හඳුනාගත්තා. ඒ වගේම ශ්‍රමය කිව්වහම ව්‍යාපාරය සඳහා යොදවන කායික හා මානසික දායකත්වය අපි ශ්‍රමයේ හැටියට හඳුනාගත්තා. ප්‍රාග්ධනය කිව්වහම භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී භාවිත කරන මිනිසා විසින් සකස් කරන දෑ ප්‍රාග්ධනය හැටියට හඳුනාගත්තා. ඊට අමතර ව්‍යවසායකත්වය කිව්වහම නිෂ්පාදනය සඳහා අවශ්‍ය භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය වගේ නිෂ්පාදන සාධක සංවිධානය කරලා යම් නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කර පවත්වාගෙන යාමේ කාර්ය අපි කියව ව්‍යවසායකත්වය කියලා. අයිතිකරුවන් ඒ වගේම සංවිධානය කරන්නන් මේ යටතට ගත්තා. එතන මෙතනදී අහන්නේ නිස්පාද සාධක දෙකක්. එහෙනම් අපි සාධක හතරම සාකච්ඡා කරානේ. ඊළඟට අහනවා ඉහත තුන්වෙනි රෝම ඉලක්කම් ඒ යටතේ අයන්න සඳහා ඔබ සඳහන් කළ එක් එක් නිස්පාදන සාධකයේ සඳහා සිද්ධි ඇසරින් නිදසුන බැගින් ලියන්න කියලා. ඒ කියන්නේ අපි Taman සඳහන් කරපු ඒ නිස්පාදන සාධක වලට මේ සිද්ධි ඇසරින් නිදසුන් ලියන්න කියලා කියන්නේ. ඒක දැන් භූමිය කියලා කිව්වහම මේ සිද්ධිය තියෙනවා අපිට ගන්න පුළුවන් සිප්පි කටු. ශ්‍රමය කියලා කිව්වහම සුරංගගේ ශ්‍රමය, ඒ වගේම ඊට අමතරව ගත හැකි සහාය වෙන කෙනාගේ ශ්‍රමය. ඊළඟ ප්‍රාග්ධනය කිව්වහම මේ සිද්ධියේ සඳහන් වුණා මැලියම්, ඒ වගේම සායම් වර්ග. ව්‍යවසායකත්වය කිව්වහම සුරංගගේ ව්‍යාපාර හැකියාව අපිට ගන්න පුළුවන් ව්‍යවසායකත්වයේ හැටියට. හතර ඔන්නෙ විදිහට සිද්ධියට අදාළව ඒ සිද්ධියෙන්ම තෝරගෙන තමයි නිදසුන් ලියන්නේ. ඊළඟට රෝම ඉලක්කම් 4 යටතේ මේ ප්‍රශ්නේ අවසාන කොටස හැටියට තියෙන්නේ ඒ සිද්ධියක් තියෙන්නේ දොන්හිඳ දියල් අසල ජීවත්වන රූපා බඩිරඟ වගා කරන්නන්ගෙන් බඩිරඟ මිලදීගෙන තම්බා සේවකයෙකුගේද සහාය ඇතිව දේශීය හා විදේශීය සංචාරකයන්ට අලෙවි කරයි. ආයතන මේ රූපා කියන කෙනා බඩිරඟ වගා කරන අයගෙන් මේ බඩිරඟ මිලදී අරගෙන තම්බල සේවකයෙකුගේ සහාය ඇතිව දේශීය හා විදේශීය සංචාරකයන්ට අලෙවි කරනවලු. මේ ප්‍රශ්නය අහනවා රූපාගේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයට අයත් වන මෙම සිද්ධියේ සඳහන් පාර්ශව දෙකක් ලියන්න කියලා. එහෙනම් අපිට පුළුවන් පාසව හැටියට රූපා නැත්නම් අයිතිකරු, ඊළඟට සේවකයා. ඊළඟ කොටසෙන් අහනවා රූපාගේ ව්‍යාපාරයේ කෙරෙහි උනන්දුවක් දක්වන ඉහත සිද්ධියේ සඳහන් පාර්ශවයක් සඳහන් කර එම පාර්ශවයේ ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දැක්වීමට හේතුවක් ලියන්න කියලා. එතන මේ රූපාගේ ව්‍යාපාරයේ කෙරෙහි උනන්දු වන පාර්ශවයක් සඳහන් කරලා ඒ පාර්ශවයේ ව්‍යාපාරකේ උනන්දු වෙන්නේ ඇයි කියන එකයි අහන්නේ. එතන මේ තුල අපි මුලින් කතා කරා වගේ රූප නැත්තම් අයිතිකරු. එයා උනන්දු වෙන්නේ මොන කාරණාවක් නිසාද? ප්‍රමාණවත් ලාභයක් ලැබීම, ව්‍යාපාරයේ අනාගත වර්ධනයේ නිසා, නැත්නම් ආයෝජනයේ සුරක්ෂිතතාවය. එහෙනම් මේ අයිතිකරු ඒ කෙරෙහි ව්‍යාපාර කෙරෙහි උනන්දු වෙන්නේ ඒ හේතු නිසා. සේවකයා එයා උනන්දු වෙන්නේ සාධාරණ වැටුපක් ලබා ගන්න, ඒ වගේම රැකියාවේ සුරක්ෂිත බව තහවුරු කරගන්න. ඊට අමතරව පුළුවන් අපිට බඩිරඟ වගා කරන්න, නැත්නම් අපි ඒ අයට සැපයුම් කරු කියන්නත් පුළුවන්. ඒ අය උනන්දු වෙන්නේ අකණ්ඩ වැනුම් ලබා ගැනීමට, ඒ වගේම නිසි පරිදි මුදල් ලබා ගන්න. ඊට අමතරව පාරිභෝගිකයන්, පාරිභෝගිකයන් හැටියට මේ සිද්ධිය සඳහන් කරලා තියෙනවා දේශීය විදේශීය සංචාරකයෝනේ. එතන මේ අය උනන්දු වෙන්නේ ව්‍යාපාරය කෙරෙහි ගුණාත්මක නිස්පාදන ලබා ගන්න. ඒ වගේම නිස්පාදන නැත්නම් නිස්පාදිත සාධාරණයට ලබා ගැනීම සඳහා. එහෙනම් ওই විදිහ තමයි දුවේ පුතේ මේ 2016 දී මේ පාඩම් තුනට අදාළව ප්‍රශ්න ඇහිලා තියෙන්නේ. එහෙනම් දුවේ පුතේ අපි බලමු 2017 වර්ෂයේ මොන වගේ ප්‍රශ්නද ඇවිල්ලා තියෙන්නේ කියලා. මුලින්ම අහනවා ව්‍යාපාරයක් කියන්නේ කුමක්ද කියලා. එහෙනම් ව්‍යාපාරයක් කියලා කියන්නේ මිනිස් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය විවිධ වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපයීම ආශ්‍රිත ආර්ථික කටයුත්තක් කියලා මේ දුවල පුතාලා ඉගෙනගෙන තියෙනවා. එතකොට පිළිතුර හැටියට අපිට ඒක සඳහන් කරන්න පුළුවන්. මිනිස් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය විවිධ වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හෝ සැපේ මාස්විත ආර්ථික කටයුත්තක් කියලා. ඊළඟට අහනවා ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව දෙකක් කියන්න කියලා. මතක ඇති අපි ඉස්සෙල්ලා ප්‍රශ්නේදී සිද්ධිය තුලින් ඇහුවා. දැන් සාමාන්‍ය විදිහට අහනවා ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව දෙක. එහෙනම් අපි දන්නවා අයිතිකරුවන්, කලමනාකරුවන්, ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, ඒ වගේම තරඟකරුවන්, මූල්‍ය ආයතන, රජය, ඒ වගේම ප්‍රජාව, සේවකයන්, ඒ වගේම අනාගත ආයෝජකයන් නැත්නම් අපි කියනවා විභව ආයෝජකයන් කියලා. මේ සියල්ල තමයි ව්‍යාපාර කටයුතු වලින්ද උනන්දුවක් දක්වන පාර්ශව. මෙතන දෙහන්නේ පාර්ශව දෙකක් ලියන්න කියන එක. ඊළඟ ප්‍රශ්නය අහන්නේ පහ සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න දක්වන්න කියලා. එතකොට මතක ඇති කලින් ප්‍රශ්න පත්‍රයේ මේ රෝම ඉලක්ක අංක 2 යටතේ තමයි මේ සත්‍ය අසත්‍ය පිළිබඳව ඇහුවේ ප්‍රකාශයන් සම්බන්ධයෙන්. මුලින්ම අහනවා ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතුද මිනිස් අවශ්‍යතාවය. අපි ලක්ෂණ පිළිබඳව කතා කරා. එහෙනම් මේ ප්‍රකාශය සත්‍යයි. ඊළඟට අහන්නේ නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදිතවල ස්වභාවය අනුව ව්‍යාපාර පොදු හා පෞද්ගලික ලෙස වර්ග කරනවා. නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදිතවල ස්වභාවය අනුව මේ දුවල පුතාලට මතක ඇති නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදිතවල ස්වභාවය අනුව අපි වර්ග කරන්නේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර සහ සේවා සපේන ව්‍යාපාර විදිහට අපි වර්ග කිරීම කරන්නේ. එතකොට මේ ප්‍රකාශය අසත්‍යයි. ඊළඟ එක අහන්නේ නිෂ්පාදනයේදී භාවිත කරන මිනිසා විසින් සකස් කර ඇති දෑ නිෂ්පාදන සාධක වන නැත්නම් නිෂ්පාදන සාධකයක් වන ශ්‍රමය වේ. නිෂ්පාදනයේදී භාවිත කරන මිනිසා විසින් සකස් කර ඇති දෑ නිෂ්පාදන සාධකයක් වන ශ්‍රමය වේ. මේ මිනිසා විසින් සකස් කර ඇති දැන් නිෂ්පාදන සාධකයක් හැටියට අපි කතා කරන්නේ ශ්‍රමය නෙමෙයි ප්‍රාග්ධනය හැටියටනේ. එතකොට මේ ප්‍රකාශය අසත්‍යයි. ඊළඟට අහනවා සීමා සහිත සමාගමක කොටස්කරුවන්ගේ වගකීම ඔවුන් සමාගමේ ආයෝජනය කළ ප්‍රාග්ධනයට සීමා වේ. අර සීමා සහිත කියන වචනේම අදහස් වෙන්නේ ඒකනේ. දැන් කේවල ස්වාමී ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයක් ගත්තාම එහෙම මේ වගකීම අසීමිතයි කියලා ඉගෙන ගන්න තියෙනවා. කියන්නේ තමන් යෙදු ප්‍රාග්ධනයේ සීමා වෙන්නේ නැතුව පෞද්ගල දේපල දක්වා වගකීම පැතිරී යනවා කියලා ඉගෙන ගන්න තියෙනවා නේද දුවපිතේ. ඒතර මෙතනදී එහෙනම් සමාගමක් ගත්තාම සීමා සහිත සමාගම ගත්තාම එහෙනම් අර තමන් යෙදුව ආයෝජනය කළ ප්‍රාග්ධනයේ සීමා වෙනවා වගකීම. එහෙනම් මේ ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක් වෙනවා. ඊළඟ තුන්වෙනි කොටසෙන් අහනවා ශ්‍රී ලංකා ටෙලිකොම් වරහන් ඇතුලේ PLC කියලා සඳහන් කරලා තියෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම්හි සේවකයන් විසින් පවත්වාගෙන යනු ලබන සමගි ආපනශාලාවේ අලෙවි කිරීමට තබා ඇති ජාතික පසු සම්පත් මණ්ඩලය මගින් සපයනු ලබන කිරිහට්ටි සඳහා ඉහළ ඉල්ලුමක් පවතී. අපි ආයෙත් බලමු ප්‍රශ්නේ. ශ්‍රී ලංකා ටෙලිකොම් හි සේවකයන් විසින් පවත්වාගෙන යනු ලබන සමගි ආපනශාලාවේ අලෙවි කිරීමට තබා ඇති ජාතික පසු සම්පත් මණ්ඩලය මගින් සපයනු ලබන කිරිහට්ටි සඳහා ඉහළ ඉල්ලුමක් පවතී. ප්‍රශ්නය අහන්නේ පහත A, B, C හා D සඳහා ඉහත සිද්ධියේ සඳහන් වන නිදසුන බැගින් ලියන්න කියලා. එතකොට A අක්ෂරය යටතේ අහනවා සේවා සැපීමේ ව්‍යාපාර. එතකොට අපිට මෙතන ගන්න පුළුවන් සේවා සැපීමේ ව්‍යාපාර හැටියට ශ්‍රී ලංකා ටෙලිකොම් PLC ඒ වගේම සමගි ආපනශාලාව ගන්න පුළුවන්. ඊළඟට B අක්ෂරය යටතේ අහනවා රාජ්‍යංශේ ව්‍යාපාර. එහෙනම් අපිට ඒකත් ගන්න පුළුවන් ශ්‍රී ලංකා ටෙලිකොම් එකයි ඒ වගේම ජාතික පසු සම්පත් මණ්ඩලය. C යටතේ අහන්නේ සමිති සංවිධාන. එතකොට අපිට සමගි ආපනශාලාව ගන්න පුළුවන්. D අක්ෂරය යටතේ අහනවා සුභ සාධනේ අරමුණු කරගත් ව්‍යාපාර. ඒකටත් අපිට සමගි ආපනශාලාව ඒ වගේම ජාතික පසු සම්පත් මණ්ඩලය ගන්න පුළුවන්. එහෙනම් දුවේපතේ පිළිතුරු හැටියට අපි ඒවා එතනදී සඳහන් කරන්න පුළුවන්. ඊළඟට මේ ප්‍රශ්නේ අවසාන කොටස හැටියට අහනවා රෝමිලක අංක 4 යටතේ සුනිමල් පදම් කළ හම් භාවිතයෙන් සපත්තු නිෂ්පාදනය කර අලෙවි කිරීමේ ව්‍යාපාරය පවත්වාගෙන යයි. අනේ සුනිමල් පදම් කළ හම් භාවිතයෙන් සපත්තු නිෂ්පාදනය කර අලෙවි කිරීමේ ව්‍යාපාරය පවත්වාගෙන යයි. මේක අහන ප්‍රශ්නයක්. මෙහෙම සුනිමල්ගේ ව්‍යාපාරයේ විසින් සපුරාලනු ලබන මූලික මිනිස් අවශ්‍යතාව කුමක්ද? අන අහන්නේ මූලික මිනිස් අවශ්‍යතාව. එහෙනම් අවශ්‍යතාව තමයි ඇඳුම්. ඒක ඊළඟ කොටසේ අහනවා මේ විදිහට සපත්තු නිෂ්පාදනය සඳහා භාවිත කරන පදම් කළහම් අන් සපත්තු නිෂ්පාදනය සඳහා භාවිත කරන පදම් කළහම් ඉහත ව්‍යාපාරයේ නිෂ්පාදන සාධකයක් වන භූමියට අයත්තේ. මේ පදම් කළ හම් අයිති වෙන්නේ නිෂ්පාදන සාධකයක් වන භූමියට අයත්තේ කියලා කියන්නේ. ඔබ මේ ප්‍රකාශය හා එකඟ වන්නේද? ඔබේ පිළිතුරට හේතු දක්වන්න. අනු ප්‍රශ්නේ මුලින් අහනවා එකඟ වෙනවද නැද්ද කියලා. මේ මිනිසා විසින් සකස් කළ නිෂ්පාදන සාධකය හැටියට අපේ සඳහන් කර වෙන්නේ ප්‍රාග්ධනේනේ. එතකොට එහෙනම් මුලින්ම අහන එක එකඟ වෙන්නේ නැහැ. එහෙනම් පිළිතුරට හේතු හැටියට අපිට කියන්න පුළුවන් මේ පදම් කළ හම් මිනිසා විසින් සකස් කළ නිෂ්පාදකයක් වන මේ ප්‍රාග්ධානයට අයත් වෙනවා නැත්නම් කීත හැකි අපිට මේ නිෂ්පාදන කර සදා ස්වභාව ධර්මයෙන් ලබා ගන්නා සම්පත් තමයි අපි භූමිය හැටියට හඳුන්වන්නේ. මේ කියපු ආකාර දෙකෙන් ඕනෙහිකට උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් මේ විදිහට තමයි මේ 2017 පාඩම් තුනට අදාළ ව්‍යාපාර පසුබිම, ව්‍යාපාර පරිසරය හා ව්‍යාපාර සංවිධාන මේ පාඩම් වලට අදාළව මේ දෙවන ප්‍රශ්නේ ඇහිලා තියෙන්නේ. අපි එහෙනම් දුවේ පුතේ බලමු 2018 වර්ෂයේ කොයි විදිහටද මේ ප්‍රශ්න ඇහිලා තියෙන්නේ කියලා. මුලින්ම අහනවා මිනිස් අවශ්‍යතාවක් යන කුමක්ද කියලා. එහෙනම් අපිට කියන්න පුළුවන් ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දෑ හැටියට අපිට සඳහන් කරන්න පුළුවන් මිනිස් අවශ්‍යතා කියලා. ඊළඟ එක අහන්නේ මිනිස් අවශ්‍යතාවල ලක්ෂණ දෙකක් කියන්නේ. මතක ඇති කලින් අහලා තිබ්බා උවමනාවල ලක්ෂණ නේ. අපි එතනදී කතා කරා මේ අවශ්‍යතාවල ලක්ෂණත් නේ පුතේ. එතකොට ජීවත් වීමට අත්‍යවශ්‍ය වීම, පොදු වීම, ව්‍යාපාරික නිර්මාණයේ කළ නොහැකි වීම, සීමිත වීම, සරල වීම වගේ ලක්ෂණ අපිට සඳහන් කරන්න පුළුවන්. මෙතන අහන්නේ ලක්ෂණ දෙකක් විතරයි. රෝමී ලක්කන් 2 යටතේ එනම් මෙතනදිත් අහන්නේ පුතේ මේ සත්‍ය සහ අසත්‍ය. දැන් අපි වර්ෂ දෙකක කතා කරා ඒ රටාවම තමයි මෙතනදිත් දකින්න තියෙන්නේ. එහෙනම් පළවෙනි එක අහනවා ව්‍යාපාරයේ තුලින් විවිධ අරමුණු ඉටු කර ගැනීමට අපේක්ෂා කරන සේවකයෝ එම ව්‍යාපාරයේ බාහිර පරිසරයට අයත් වේ. අපි මේ වෙනකොට බාහිර පරිසරයේ වගේම අභ්‍යන්තර පරිසරයට අයිති දේවල් සාකච්ඡා කරා. මතක ඇති අභ්‍යන්තර පරිසරය ගත්තාම කළමනාකරුවන්, අයිතිකරුවන්, ඒ වගේම සේවකයන් අයිති වෙනවා කියලා. එතකොට මේ සේවකයෝ අයිති වෙන්නේ අභ්‍යන්තර පරිසරයට. එහෙනම් මේ ප්‍රකාශය අසත්‍යයි. ඊළඟට කියනවා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන ව්‍යාපාර භාවිත කරන ස්වභාවික සම්පත් ප්‍රාග්ධනීය ලෙස හැඳින්වෙයි කියලා. අපි දන්නවා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය භාවිත කරන මිනිසා විසින් සකස් කරන දෑ තමයි ප්‍රාග්ධනීය කියලා කියන්නේ. එහෙනම් ස්වභාවික සම්පත් අපි ඒක හඳුන්වන්නේ භූමිය කියලා. ඒතර මේ ප්‍රකාශයත් අසත්‍යයි, වැරදි. ඊළඟට අහනවා සමෝපකාර සමිති ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික අංශයට අයත් ව්‍යාපාර සංවිධාන වර්ගයක. අපි දන්නවා සමෝපකාර ව්‍යාපාරයේ ලාභ අරමුණු කරගත්තේ නැතත් ඒ සංවිධානය අයිති වෙන්නේ පෞද්ගලික අංශයට. මතක ඇති කේවල ස්වාමී ව්‍යාපාර නැත්නම් තනි පුජ්‍යල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමෝපකාර සමිති සංවිධාන අපි පෞද්ගලික අංශයට අයත් ව්‍යාපාර හැටියට තමයි සලකන්නේ. එතකොට මේක නිවැරදි. නිෂ්පාදිත වල ස්වභාවය අනුව ව්‍යාපාර භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර හා සේවා සපයන ව්‍යාපාර ලෙස වර්ග කළ හැකි. අපි කලින් සඳහන් කරා. එතකොට මේ ප්‍රකාශය සත්‍යයි. ඊළඟට මේ විදිහට ප්‍රශ්නය අහනවා. ඉතල සිද්ධියක් ඇතුළත් කළා තමයි ප්‍රශ්නේ අහන්නේ. ඉතල සිද්ධිය බලමු අපි. අමා සහ රසාංග ඇඹිලිපිටියේ පදිංචි පසෙඳුගෙන් නැවුම් කිරි මිලටගෙන මේ කිරි නිෂ්පාදනය කර අලෙවි කිරීමේ ව්‍යාපාරයක් අමරස මේ කිරි නමින් පවත්වාගෙන යයි. ආයෙත් අපි බලමු. අමා සහ රසාංග ඇඹිලිපිටියේ පදිංචි පසෙඳුගෙන් නැවුම් කිරි මිලටගෙන මේ කිරි නිෂ්පාදනය කර අලෙවි කිරීමේ ව්‍යාපාරයක් අමරස මේ කිරි නමින් පවත්වාගෙන යයි. අහනවා මෙහෙම, මෙම සිද්ධියේ සඳහන් වන අමරස මේ කිරි ව්‍යාපාරය විසින් සපුරාලන මිනිස් උවමනාව කුමක්ද කියලා. හොඳට බලන්න ප්‍රශ්නෙන් අහන්නේ පුතේ මෙතනදී මිනිස් උවමනාව. අවශ්‍යතාවය නෙමෙයි අහන්නේ උවමනාව. අවශ්‍යතාවය නම් ආහාරනේ. මෙතන අහන්නේ උවමනාව. උවමනාව මොකද්ද? එහෙනම් මේ කිරි. ඊළඟට අහනවා මෙව සිද්ධියේ සඳහන් පසිඳුගේ ව්‍යාපාර සංවිධාන වර්ගයට සාපේක්ෂව අමරස මේ කිරි නිෂ්පාදන ව්‍යාපාර සංවිධාන වර්ගයේ වාසි දෙකක් සඳහන් කරන්න කියලා. පසිඳුගේ ව්‍යාපාර සංවිධාන වර්ගයට සාපේක්ෂව අමරස මීකිරි නිෂ්පාදන ව්‍යාපාර සංවිධාන වර්ගයේ වාසි දෙකක් සඳහන් කරන්න කියලා. මොකද පසිඳු පවත්වාගෙන ගිය ව්‍යාපාර සංවිධානයේ තනි පුජ්‍යල ව්‍යාපාර සංවිධාන, ඒක පුජ්‍යල ව්‍යාපාර සංවිධානයක් නේ. ඒතර අමා සහ රසාංග එකතු වෙලා මේ පවත්වාගෙන යන මේ ව්‍යාපාරය අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ හවුල් ව්‍යාපාරයක් කියලා. එතන මේ හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් තමයි මෙතනදී අපිට මේ වාසි කතා කරන්න තියෙන්නේ. එතර වැඩි ප්‍රාග්ධනයක් සපයා ගන්න පුළුවන්. ඒ වගේම අලාභ දෙදෙනෙකු අතර බෙදිලා යනවා. සාමූහිකව තීරණ ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම වගකීම දෙන්නෙක් අතර බෙදිලා යනවා. ඒ වගේම දෙන්නගේම දක්ෂතාවයන් ව්‍යාපාරයට යොදා ගන්න පුළුවන්. එතකොට අර සාපේක්ෂව තමයි පුතේ අපි මෙතෙන්දි කතා කරන්න පුළුවන් වෙන්නේ. අර තනි පුජ්‍යල ව්‍යාපාර නැත්නම් ඒක පුජ්‍යල ව්‍යාපාර සාපේක්ෂව තමයි අපි මෙතනදී පිළිතුර ලියන්න ඕනේ. හතරවෙනි කොටසේ අහනවා, ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ මිල ඉහළ යාම නිසා ශ්‍රී ලංකාවේ කඳ තෙල් ආනයන වියදම ඉහළ ගොස් ඇත. කාලීන වශයෙන් වැදගත් ප්‍රශ්නයක් වෙනවා. ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ මිල ඉහළ යාම නිසා ශ්‍රී ලංකාවේ කඳ තෙල් ආනයන වියදම ඉහළ ගොස් ඇත. මේක අහන්නේ ඉහත ප්‍රකාශයෙන් ගම්‍ය වන ව්‍යාපාර පරිසර සාධකයේ කුමක්ද කියලා. එහෙනම් අපි තමන් දන්නවා මේ පරිසර සාධකයේ තමයි ආර්ථික පරිසරය. ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ කඳ තෙල් භාවිතය අවම කිරීම සඳහා ආදේශකයක් යෝජනා කරන්න කියලා. මම කලින් කිව්වා වගේ වර්තමානයේ මේ යෝජනා ටිකක් ගැලපෙනවා නේ. කඳ තෙල් භාවිතය අවම කිරීම සඳහා ආදේශකයක් යෝජනා කරන්න කියලා. ඒක ආදේශක මොනවද කියන එක වැදගත් වෙනවා නේද? විශේෂයෙන්ම කඳ තෙල් වෙනුවට ගෑස් භාවිතා කිරීම, ඒ වගේ විදුලිය භාවිතා කිරීම, සූර්ය බලය භාවිතා කිරීම, ජීව වායු භාවිතා කරන එක, සත්ව බලය, මිනිස් බලය, ඒ වගේ ගල් අඟුරු භාවිතා කිරීම අපිට මේ ආදේශකයන් හැටියට හඳුන්වන්න පුළුවන්. ආදරණීය දුවේ පුතේ, දැන් අපි මේ වෙනකොට වර්ෂ 3කටම අදාළ පාඩම් 3ට අදාළව ඇවිල්ලා තියෙන ප්‍රශ්න පිළිබඳව පිළිතුරු ඒ වගේම සාකච්ඡා කරා. එයා තමන්ට දැනෙන්නේ නැති එකම රටාවකට තමයි මේ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න අහලා තියෙන්නේ නේ. එතකොට 2019 වර්ෂයේ ගත්තත් ඒ රටාවටම තමයි ප්‍රශ්න හැන්නේ. හුඟක් වෙලාවට අපි කලින් කතා කරපු ප්‍රශ්න වලට අදාළ පිළිතුරම ඒ පිළිතුරම මේ අපි කතා කරන්න යන ප්‍රශ්න පත්‍රයේ ඒ ප්‍රශ්න වලට අදාළව සාකච්ඡා කරන්න තියෙනවා. අපි බලමු හුඟක් ප්‍රශ්න වලට උත්තර අපි කලිනුත් කතා කරලා තියෙනවා. ප්‍රශ්න දිහා බලනකොට පේනවා. අපි බලමු පුතේ අහලා තියෙන එක ප්‍රශ්නයක් තමයි මිනිස් උවමනාවක් යන කුමක්ද කියලා. මේ 2019 වර්ෂයේ ප්‍රශ්න පත්‍රය අහලා තියෙන ප්‍රශ්න. මිනිස් උවමනාවක් යන කුමක්ද? මේක කලිනුත් අපිට හම්බුණා. මිනිස් අවශ්‍යතා සපුරා ගන්න විවිධ ආකාර තමයි අපි මිනිස් උවමනා හැටියට කතා කරේ. ඒ වගේම ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ මිනිස් උවමනාවක ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. අපි මේ වෙනකොට මිනිස් උවමනාවක ලක්ෂණ කතා කරා වගේම මිනිස් අවශ්‍යතාවල ලක්ෂණත් කතා කරා. ඒතොර අපේ මතක ඇති දැන් Tamanට මිනිස් උවමනාවල ලක්ෂණ හැටියට ජීවත් වීම සඳහා අවශ්‍ය නැහැ. ඒ වගේම විවිධයි, ව්‍යාපාරට නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම සංකීර්ණයි, අසීමිතයි. මේ ලක්ෂණ අපි කලිනුත් කතා කරා. ඒතත් දැන් දන්නවා දුවල පුතාලා රෝම ඉලක්කම් අංක 2 යටතේ අහන ප්‍රශ්න රටාව මොකද? සත්‍ය අසත්‍ය භාවය ගැන තමයි අහන් ප්‍රකාශ දීලා ඒ තුළින් සත්‍යද අසත්‍යද කියලා අහනවා. මෙහෙම අහනවා පළවෙනි එක, ව්‍යාපාරිකයන්ට මිනිස් අවශ්‍යතා නිර්මාණය කළ හැකි අතර මිනිස් උවමනා නිර්මාණය කළ නොහැකිය. අපි මේ වෙනකොටත් මේ පිළිබඳව කතා කරා. මිනිස් අවශ්‍යතා නිර්මාණය කළ හැකි අතර අපි කිව්වා මිනිස් අවශ්‍යතා නිර්මාණය කරන්න බෑ, උවමනා තමයි නිර්මාණය කරන්න පුළුවන් කියලා. එහෙනම් මේ ප්‍රකාශය අපිට අසත්‍ය හැටියට සඳහන් කරන්න පුළුවන්. ඊළඟ එක අහනවා නිස්පාදන ව්‍යාපාරයක සැපයුම් කරවෝ එම ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසර සාධකයකි. අපි අභ්‍යන්තර පරිසර සාධක පිළිබඳව බාහිර පරිසර සාධක පිළිබඳව මතක ඇති කතා කරා. එතකොට මේ සැපයුම් කරවෝ කියන අය අයිති වෙන්නේ බාහිර පරිසර සාධකයට. අයිතිකරුවන් කළමනාකරුවන් සහ සේවකයන් තමයි අපි අභ්‍යන්තර පරිසර සාධක හැටියට හඳුනගත්තේ. ඒ නිසා මේ ප්‍රකාශයත් වැරදි. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ සංස්ථාපිත සමාගමක සාමාන්‍ය කොටස් මිලදීගත් ඕනෑම පුජ්‍යලෙක් හෝ ආයතනයක් එම සමාගමේ අයිතිකරුවෙකු වේ. ඔව්, සාමාන්‍ය කොටස් මිලදී ගත්තා සංස්ථාපිත සමාගමක ඒ සාමාන්‍ය කොටස් මිලදී ගත්ත පුජ්‍යලයන් හරි ආයතනයන් ඒ අපි සමාගමේ අයිතිකරුවන් හැටියට හඳුන ගන්නවා. එතකොට මේක සත්‍යයි. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ ව්‍යාපාර සෑම විටම ලාභ අරමුණු කරගෙන කටයුතු කරයි. අපි දන්නවා දුවපතේ ව්‍යාපාර සංවිධාන ගත්තාම සමහර ව්‍යාපාර සංවිධාන තියෙනවා ලාභ අරමුණු කරගෙන පවත්වාගෙන යන්නේ. සමහර ව්‍යාපාර සංවිධාන සමාජ සුභසාධනයේ සඳහා පවත්වාගෙන යන්නේ, ඒ කියන්නේ ලාභ අරමුණු කර නොගෙන පවත්වාගෙන යන ව්‍යාපාරත් තියෙනවා කියලා දන්නවා. ඒ නිසා මේ ප්‍රකාශය කියන්නේ ව්‍යාපාර සෑවිතම ලාභ අරමුණු කරගෙන කටයුතු කරනවා කියන ප්‍රකාශය අසත්‍ය වෙනවා. ඊළඟ රෝම ඉලක්කාංක 3 යටතේ සිද්ධිය දීලා ඒ තුලින් අහන්නේ අපි බලමු සිද්ධිය කොහොමද කියලා. කොග්ගල පදින්චි සුමනා කාන්තිගේ සහයද ඇතුව තම ඉඩමක කුරුඳු වගා කර හෙළ කුරුඳු තේ නිෂ්පාදනය කර මඩල් දුව නැරඹීමට පැමිණෙන සංචාරකීන්ට නගරයේ වෙළඳසැල්වලට හා දේශීය පාරිභෝගිකයින්ට අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. අපි ආයවතාව බලමු. කොග්ගල පදිංචි සුමනා කාන්තිගේ සහයද ඇතිව තම ඉඩමක කුරුඳු වගා කර හෙළ කුරුඳුතේ නිෂ්පාදනය කර මඩල් දුව නැරඹීමට පැමිණ සංචාරකයින්ට නගරයේ වෙළඳසැල්වලට හා දේශීය පාරිභෝගිකයන්ට අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. ප්‍රශ්නේ මෙහෙම අහනවා. හෙළ කුරුඳුතේ ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවවන සේවකයන් හා ගනුදෙනුකරුවන් සඳහා සිද්ධියේ ඇතුළත් නිදසුන බැගින් ලියන්නලු. අපි සිද්ධියෙන් තුලින් අහන්නේ සේවකයන් සහ ගනුදෙනුකරුවන් සඳහා උදාහරණ අහන්නේ. එතකොට මේ සිද්ධියේ තියෙනවා සේවකයන් හැටියට කාන්ති. අපේ ගනුදෙනුකරුවන් හැටියට හඳුනා ගන්න පුළුවන් මේ මඩොල් දුව නැරඹීමට එන සංචාරකයන්. ඒ වගේම නගරයේ වෙළඳසැල්, ඊට අමතරව දේශීය පාරිභෝගිකයන් අපිට මේ ගනුදෙනුකරුවන් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේ මහනවා ඉහත සඳහන් කරපු ඒ ඇල්මැති පාර්ශව හෙළ කුරුඳුතේ ව්‍යාපාරයේ කෙරෙහි උනන්දුවක් දැක්වීමට හේතුව බැගින් ලියන්න කියලා. හේතුව බැගින් ලියන්න කියලා. එතකොට අපිට පුළුවන් මේ කාන්ති සේවකයන්නේ. එහෙනම් අපි කලිනුත් කතා කර විදිහට මෙයා බලාපොරොත්තු වෙනවා සාධාරණ වැටුපක් ලබා ගන්න. ඒ වගේම රැකියාවේ සුරක්ෂිත බව තහවුරු කරගන්නනේ. එතකොට සංචාරකයන් නැත්තම් නගරයේ වෙළඳසැල් දේශීය පාරිභෝගිකයන් ගත්තාම ඒ නිෂ්පාදිත සාධාරණ මිට ලබා ගන්න. ඒ වගේම ගුණාත්ම නිෂ්පාදන නිෂ්පාදිත ලබා ගන්න නැත්තම් ගුණාත්ම භාවයෙන් යුක්ත කුරුඳුතේ ලබා ගන්න. ඊට අමතරව අපිට පුළුවන් ඉතා ඉක්මනින් හා පහසුවෙන් නිෂ්පාදිත ලබා ගන්න. මේ කරුණු අපිට ගන්න පුළුවන් හේතු සාධක ඇතුව. ඊට ඒකේ අවසාන කොටස හැටියට අපිට ගන්න පුළුවන් අහනවා මෙහෙම ප්‍රශ්නේ. ඉස්සලාම පහත දැක්වෙන්නේ ව්‍යාපාර නාම කිහිපයකි. එකක් තියෙනවා සක්ති බතික් නිස්පාදකයෝ. ඊළඟට සකුරා බිම්මල්. සුවය ආරෝග්‍ය ශාලාව. ඒ වගේම සාගර රියදුරු පාසල. ප්‍රශ්නේ අහන්නේ ඉහත එක් එක් ව්‍යාපාර විසින් සපුරා ලනු ලබන මිනිස් අවශ්‍යතාව ලියන්න කියලා. අවශ්‍යතාව අහන්නේ. හරි බලමු සක්ති බතික් නිස්පාදකයෝ. එහෙනම් මේකේ අවශ්‍යතාවය හැටියට අපිට හඳුනගන්න පුළුවන් ඇඳු. ඊළඟ සකුරා බිම්මල්. මිනිස් අවශ්‍යතාව මොකද්ද? ආහාර. සුවය ආරෝග්‍ය ශාලාව. එතකොට එහෙනම් මිනිස් අවශ්‍යතාව දෙපතේ අපිට හඳුනා ගන්න පුළුවන් සෞඛ්‍ය කියන්නේ. සාගර රියදුරු පාසල. එහෙනම් මේකේ අවශ්‍යතාවය තමයි මොකද්ද? අධ්‍යාපනය. අධ්‍යාපනය. ඒකට මදාල ඊළඟ ප්‍රශ්නය අහන්නේ ඉහත එක් එක් ව්‍යාපාර නිෂ්පාදනයේ ස්වභාවය අනුව අයත් වන ව්‍යාපාර වර්ගය සඳහන් කරන්න කියලා. නිෂ්පාදයේ ස්වභාවය අනුව අපි දන්නවා නිෂ්පාදයේ ස්වභාවය අනුව භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර හා සේවා සැපීමේ ව්‍යාපාර හැටියට අපි වර්ග කරේ. එහෙනම් මෙතනදී බතික්, ඒ කියන්නේ සත්‍ය බතික් නිෂ්පාදකයෝ කියන්නේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරය. සකුරා බිම්මල් කියන්නේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරය. සුවය ආරෝග්‍ය ශාලාව කියන්නේ සේවා සැපීමේ ව්‍යාපාරය. ඒ වගේම තමයි සාගර රියදුරු පාසල කියන්නේ සේවා සැපීමේ ව්‍යාපාරය. එහෙනම් ওই විදිහට තමයි අහලා තියෙන්නේ මේ 2019 වර්ෂයට අදාළව අහලා තියෙන ප්‍රශ්න ටික තමයි සාකච්ඡා කරේ. ඊළඟට අපිට තියෙන්නේ ද්වේපතේ 2020 වර්ෂයේ අහපු ප්‍රශ්න වලට අදාළව පිළිතුරු සාකච්ඡා කරන්න. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ඒක පුජ්‍යල ව්‍යාපාරයක දැකිය හැකි ලක්ෂණ දෙකක් ලියන්න කියලා. ඒක පුජ්‍යල ව්‍යාපාරයේ තියෙන ලක්ෂණ. එහෙනම් දවල පුතාලා දන්නවා ව්‍යාපාර සංවිධාන පිළිබඳව කතා කරනකොටනේ. ප්‍රාග්ධනයේ අයිතිකරු වන තනි පුජ්‍යලෙක් විසින් තමයි යොදවලා තියෙන්නේ. ඒ වගේම ලාභය හෝ අලාභය තනිව භුක්ති විඳිනවා. අයිතිකරුගේ වගකීම අසීමිතයි. නෛතික පුජ්‍යලභාවයක් දකින්න නැහැ. අකණ්ඩ පැවැත්මක් දකින්න නැහැ. ඒ වගේම ලියාපදිංචි අනිවාර්ය වෙන්නේත් නැහැ. ඒ වගේ ලක්ෂණ තමයි අපිට බලාපොරොත්තු, ඒ කියන්නේ ලියන්න පුළුවන් වෙන්නේ පිළිතුරු හැටියට අහන්නේ ලක්ෂණ දෙකයි. දැන් දන්නවා දෙවෙනි රෝමී ලකා අංක දෙක යටතේ අහන්නේ කොයි විදිහට ප්‍රශ්නය කියලා. සත්‍යද අසත්‍යද කියලා. දැන් රටාව තමන්ට තේරෙනවා ඇති 2016 ඉඳන්ම එකම රටාවකට තමයි ප්‍රශ්න පත්‍රය සකස් වෙලා තියෙන්නේ. පළවෙනි එක අහනවා මිනිස් අවශ්‍යතා සීමිත වන අතර මිනිස් උවමනා සංකීර්ණ වේ. එහෙනම් අපිට මේ ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක් හැටියට පිළිගන්න පුළුවන්. ඊළඟට අහන්නේ ව්‍යාපාරික අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය තුළින් ව්‍යාපාර අවස්ථා හඳුනාගත හැකිය. අපි දන්නවා පරිසරය විශ්ලේෂණය කරනකොට ශක්තියෙන් දුර්වලතා, ඒ වගේම අවස්ථා හා තර්ජන හඳුනා ගන්න පුළුවන්. අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කිරීමෙන් ශක්තියෙන් හා දුර්වලතාවයන් වගේම බාහිර පරිසරයේ අධ්‍යයනය කිරීමෙන් අවස්ථා හා තර්ජන හඳුනා ගන්න පුළුවන් වෙනවා. එතකොට එහෙනම් මේ ප්‍රකාශය අසත්‍යයි. ඒ කියන්නේ වැරදි. ඊළඟට අහනවා නිෂ්පාදන ව්‍යාපාරයක ගොඩනැගිල්ල නිෂ්පාදන සාධකයක් වන භූමියට අයත්ද? ගොඩනැගිල්ල අයතු වෙන්නේ භූමියට නෙමෙයි ප්‍රාග්ධනයට. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ භාවිතා කරන මිනිසා විසින් සකස් කරන දේවල් තමයි අපි කියන්නේ ප්‍රාග්ධනය කියලා. ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන සියලු සම්පත් තමයි අපි කියන්නේ භූමිය කියලා. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. අසත්‍යයි. ව්‍යාපාර සංවිධානයේ හිමිකාරීත්වය අනුව ඒක පුජ්‍ය රස හවුල් ව්‍යාපාර ලෙස වර්ග කර දක්වයි. ව්‍යාපාර සංවිධානයේ හිමිකාරත්වය අනුව ඒක පුජ්‍යලහ හවුල් ව්‍යාපාර ලෙස වර්ග කර දක්වයි. මේක අසත්‍යයි. මොකද අපි දන්නවා හිමිකාරත්වය අනුව ගත්තාම පෞද්ගලිකංශයේ ව්‍යාපාර සහ පොදු රාජ්‍යංශයේ ව්‍යාපාර හැටියට තමයි අපි වර්ග කරන්නේ. ඒ නිසා මේ ප්‍රකාශය අසත්‍යයි. තුන්වෙනි කොටසෙන් අහන්නේ පහත දැක්වෙන පහත දැක්වෙන්නේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සුදත් සිදු කරනු ලැබූ කාර්යයන් දෙකකින්. එක කාර්යයක් තමයි මාර්ගගත නැත්නම් ඔන්ලයින් වරහන්තේ ඔන්ලයින් කියලා සඳහන් කරලා තියෙනවා. මාර්ගගත ක්‍රමයට ව්‍යාපාර අධ්‍යයනයේ විෂයට අදාළ පාඩමකට සහභාගී වීම. මාර්ගගත ක්‍රමයට ව්‍යාපාර අධ්‍යයනයේ විෂයට අදාළ පාඩමකට සහභාගී වීම. දෙවෙනෙක් කියන්නේ නැගණිය සමග ගිටාරයේ වාදනය කිරීම. අහන්නේ ඉහත එකිනෙක කාර්යයන් වලින් ගම්ම්‍ය වන මිනිස් අවශ්‍යතාව සඳහන් කරන්න කියලා කියන්නේ. ඒක වගුවක් දීලා තියෙනවා මිනිස් අවශ්‍යතාව ඊළඟට ඒ සපුරාගෙන තියෙන ආකාරය ගැන. එතකොට මාර්ගගත ක්‍රමයට ව්‍යාපාර අධ්‍යයන විෂයට අදාළ පාඩම සහභාගී වීම මිනිස් අවශ්‍යතාවය තමයි අධ්‍යාපනයනේ. ඒක සපුරාගෙන තියෙන්නේ මාර්ගගත ක්‍රමයට පාඩමට සහභාගී වීම නැත්තම් ඔන්ලයින් ක්‍රමයට කියලා ඉවත් ඒක නිවැරදි. නැගණිය සමග ගිටාරය වාදනය කිරීම මේක මිනිස් අවශ්‍යතාවය තමයි විනෝදය. ඒ සපුරාගත්තේ කොහොමද? සහෝදරිය සමග ගිටාරය වාදනය කිරීමෙන්. ඊළඟට 2020 වර්ෂයේ අවසාන ප්‍රශ්නය හැටියට කොටස හැටියට මෙහෙම අහලා තියෙන්නේ විකුම් රබර් නිපයුම් ව්‍යාපාරයේ හිමිකරු වික්‍රම ඉහළ යන ඉල්ලුමට මුහුණ දීම සඳහා සිය ව්‍යාපාරයේ පුළුල් කිරීමේ අදහසින් බැංකු ණයක් අයදුම් කළ විට දැන ගැනීමට හැකි වූයේ රජයේ විසින් වාර්ෂික බැංකු ණය පොලී අනුපාතය 12 සිට 8 දක්වා අඩු කර ඇති බවයි. බලන්න මෙයා මේ විකුම් ඒ ණය ඉල්ලන්න යනවා, ඒක බැංකු ණයක් ලබා ගන්න යනවා. ඒතර එයාට දැනගන්න ලැබුණා රජයේ විසින් වාර්ෂික බැංකු ණය පොලී අනුපාතය 12 ඉඳන් 8 දක්වා අඩු කරලා තියෙනවා කියලා. වර්තමානයේ තුලත් ව්‍යවසායකත්වයේ වැඩි දියුණු කිරීම සඳහා ව්‍යාපාර සංවිධාන ආරම්භ කිරීම සඳහා රජයේ විසින් අඩු පොලියට ඒ කියන්නේ බැංකු ණය සැපීම වර්තමානයේ සිද්ධ කරනවා. මෙතන ප්‍රශ්නේ අහනවා ඉහත සිද්ධියේ තුලින් ගම්ම්‍ය වන ව්‍යාපාර පරිසර සාධකය කුමක්ද කියලා. මොකද මේ ව්‍යාපාර පරිසර සාධකේ ආර්ථික පරිසරය. එහෙනම් අවසාන කොටසට දුවේ පුතේ අහන්නේ ඉහත සිද්ධියේ ඇතුළත් වන විකුම් රබර් නිපෙයුම් ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශ්ව දෙකක් ලියන්න කියලා. අපි කතා කරලා තියෙනවා ව්‍යාපාර සංවිධාන වලට අදාළව ඇල්මැති පාර්ශ්ව සම්බන්ධයෙන් නේ. ඒතර අයිතිකරු මේ සිද්ධියන්නේ අපිට කියන්න තියෙන්නේ අයිතිකරු නැත මේ විකුම් නේද. ඊළඟට රජය, තව බැංකු නැත්තම් මූල්‍ය ආයතන, මේ අය අපිට මේ ඇල්මැති පාර්ශ්ව හැටියට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් දුවපතේ අපි මේ වෙනකොට කතා කරා 2016 ඉඳන් 2020 වර්ෂයේ දක්වාම ව්‍යාපාර පසුබිම, ඒ වගේම ව්‍යාපාර පරිසරය, ව්‍යාපාර සංවිධාන යන පාඩම් වලට අදාළව ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්නයට පිළිතුරු ලියන ආකාරය පිළිබඳව දුවල පුතාලට අවබෝධයක් ලැබෙන්න ඇති. ඒ වගේම විශේෂයෙන් මතක තියාගන්න දුවේ පුතේ දෙවන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයට අනිවාර්යෙන් සිද්ධි ඇතුළත් කරලා තියෙන්නේ. ඒ ප්‍රශ්නයටත් මේ පාඩම් තුنين ප්‍රශ්න යොමු වෙනවා. ඒකත් මතක තියාගන්න. දැන් දුවල පුතාලට විභාගයේදී කොයි ආකාරයෙන්ද ප්‍රශ්න යොමු වෙන්නේ, ඒ වගේම පිළිතුරු කොයි විදිහටද බලාපොරොත්තු වෙන්නේ කියන එක පිළිබඳව යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති. එහෙනම් දුවේ පුතේ අද වැඩසටහන හැමෙන් නිමා වෙනවා. සියලු දෙනාටම ආයිබෝවන් සුබ දවසක්.